මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආදිවස්තුංග ශීලය සමාදන් වේ නමස්කාරය කියන. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තෘතියံපි ධම්මං සරණං ගච්ඡාමි. තෘතියံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. හරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං සම්මං සාධුවං සුවක්ෂිතං කත්වා අපමාදේන සම්පාදේ ධම්මං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ධනපාලකෝ නාම කුංජරෝ කටුකප්පභේදනෝ දුන්නිවාරියෝ. බද්ධෝ කබලං න භුඤ්ජති සුමරති නාගවනස්ස කුංජරෝති. සදහවත් පින්නතුනි, මහා කාරුණික තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මෞපිය උපස්ථානයට සමාජ ධර්ම අතර උත්කෘෂ්ට තැනක් ලබා දුන්නා. ඒ ගුණ ධර්මයේ මුළු ගැන්වෙන අවස්ථාවල උපාය කෞශල්‍ය යොදලා ඊට ප්‍රතිකර්ම පවා යෙදුවා. බෝධිසත්ව අවදීදී තමන් වහන්සේ ඒ ගුණ ධර්ම පිළිමෙන් දුන් ආදර්ශය අවස්ථානුකූලව හෙළි කර වදාලා අද අපි මාතෘකා කරගත්තු ගාථාවත් ඊට අදානිථාන කතාවත් ආශ්‍රයෙන් ඊට සාධක ලබා ගන්න අපට පුළුවන් වේවි. සවැත් නුවර තරා බමුණිකගේ පුත්‍රයින් හතර දෙනෙකු අරමුණු කරගෙනයි බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කළේ. සැවැත් නුවර 800,000 ධනය ඇති එක්තරා බමුණෙක් තමන්ගේ පුත්‍රයින් හතර දෙනා නිසි වයසට පැමිණියාම ආවහ කටයුතු සලසලා දීලා ඒ 800,000 මේ දරුවන් හතර දෙනාට දුන්නා. ඊට ටික කාලකට පස්සේ බැමිණිය කාලක්‍රියා කළා. මේ දරුවන් කල්පනා කළා දැන් පියාණන් වෙන භාර්යාවක් ගෙනාවොත් මේ අපේ පවුල පිළිබඳ යම්කිසි ප්‍රශ්න පැන නගින්න පුළුවන් කියලා. ඒකට උපක්‍රමයක් වශයෙන් පියාණන්ට වෙනදාත් වඩා හොඳට ආහාර පාන ආදීන් සංග්‍රහ කරමින් අත්පා සම්භාහණය කරමින් උපස්ථානය කරන්න පටන් ගත්තා. ඒක දවසක්දා දවල් කාලයේ නිින්දින් නැගිට්ටට පස්සේ මේ පියාණන්ට සම්භාහන කරන අතරේ මේ දරුවන් කියනවා ඉහි ජීවිතේ කටුකම් සසර කලකිරෙන අන්දමට එහෙම නැත්නම් පැවිද්දට යොමු කරන අන්දමට පියාණන්ට එහෙම කියමින් ළඟට කියනවා අපි පියාණන් ජීවිත කාලය තුලම අපි උපස්ථාන කරනවා අර ඉතුරු ධනයත් අපටම දෙන්න කියලා. ඒක විශ්වාස කළ මේ බමුණා මේ දරුවන්ට ඒ 400,000 දුන්නා. එපමණක් නෙවෙයි අනිකුත් ඒ උපභෝග පරිභෝග වස්තුත් බෙදලා දුන්නා. තමන්ගේ වස්ත්‍රය අතුතුරු සළුවක් පමණක් ඉතිරි වෙන පමණට එම කළා. ඔන්න ඒ වැඩිමහල් පුතාගේ ගෙදර ටික දවසක් ඉන්න අතරේ එක දවසක්දා පිටතට ගිහිල්ලා නාලා ඉන අතරේ ඒ ලේඩිය දොරකඩේ ඉඳගෙන කියනවා මොකද වැඩිමහල් පුතාට වැඩිපුර 100,000 දුන්නද ඔක්කොටම 100,000 බැගින් නේද දුන්නේ අනිත් පුතාලාගේ ගෙදරට වාර දාන්නේ නැද්ද කියලා. ඉතින් මේ බමුණට එකට කිපිලා වසලී කියලා බැනලා ඔන්න එගේ පිට වෙන්න සිද්ධ වුණා. ඊළඟ අනිත් පුතාලාගේ ගෙදරට ගියා. ඒ පුතාලාගේ ගෙදර අල්ලුවත් ඒ විදියම සැලකී ලැබිලා අන්තිමේදී මගට බහින සිද්ධ වුණා මේ බමුණාට. ඊළඟට කල්පනා කළා ජීවත් වෙන්න යපෙන්න ක්‍රමයක් තියෙන නිසා පණ්ඩරංග කියන මේ පැවිදි වෙලා සිංහා කමින් ජීවත් වෙන්න පටන් ගත්තා. ක්‍රමක්‍රමෙන් මහලු වයසට යනකොට ඊටාමත්ම හරියට ආහාර පාන්න නැති කමින් නිදා ගන්න තැනක් නැති කමින් ශරීරය ඊටාමත්ම දුර්වලව ගිහිල්ලා එක දවසක් දැලැල්ලක් උඩ නිදාගෙන ඉඳලා නැගිටලා කල්පනා කරනවා මට දැන් පිහිටකට ඉන්නේ අපේ ශ්‍රමණ ගෞතමීන් ඊටාමත්ම මං අහලා තියෙන හැටියට පිළිසඳර කතා එහෙම කරන හොඳ බය නැතුව කිට්ටු වෙන්න පුළුවන් කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ සමීපයට ගියා. හැරමිටියත් අරගෙන බුදුරජාණන් වහන්සේ ඇහුවා මොකද බමුණ ඊටාමත්ම දුර්වල විදියට මේ ශරීරය මේ හරියට ඇඳුම් පැළඳුම් නැතුව මෙහෙම ඇවිත් ඉන්නේ කියලා කිව්වහම ඔන්න තමන්ගේ කතන්තරේ කිව්වා. ඒකට බුදුරජාණන් වහන්සේ මේ බමුණාට ගාථා පහක් ඉගැන්නුවා. මේ ගාථා පහ තමන්ගේ දරුවන් බ්‍රාහ්මණ සභාවේ රැස් වුණු අවස්ථාවක ගිහිල්ලා මේවා කියන්න කියලා. බමුණාත් ඒ ගාථා පහ ඉගෙනගෙන ගිහිල්ලා අර දරුවන් ඒ වමුණු පිරිස රැස් වෙලා ඉන්න අවස්ථාවේ ඇතුළට ගිහිල්ලා අතෝසවල මට ගාථා ටිකක් කියන්න අවසර දෙන්න කියලා එකට අවසර ලැබුණාම අර බුදුරජාන් වහන්සේ දේශනා කර ඒ උගන්වා පදාල ගාථා පහ ප්‍රකාශ කළා. ඒ ගාථාවල අර්ථය අපි කියන්නම්. ඒ ගාථාවලින් කියවෙන්නේ බුදුරජාන් වහන්සේගේ ඉදිරිපත් කළ යමුතු විදියකට ඒ බමුණා දරුවන් අරමුණු කරගෙන මේ කියන්නේ. යම් මේ දරුවන්ගේ උපතකින් මම සතුටුුණාද, යම් මේ දරුවන්ගේ දියුණුව මම බලාපොරොත්තු වුණාද, ඒ අය තමන්ගේ භාර්යාවන් සමග කතිකා කරගෙන මාව ගෙදරින් එළවුවා හරියට බල්ලන් බුරල බුරල ඌරකු එළවන්නා වගේ. ඊළඟට ඒ වගේම කියනවා මේ අසත්පුරුෂ ලාමක දරුවෝ පුත්‍ර සුභේෂයෙන් රාක්ෂයෙන් වගේ මේ වයවෘද්ධ මාව ගෙයින් එළවලා දැම්මා. ඊළඟට කියනවා හරියට අර දැන් අශ්වයින්ට හොඳට ආහාර පාන ලැබෙනවා ජව සම්පත්තිය තියෙනකන් නාකි අශ්වයාට සලකන්නේ කොහොමද ගවයින් වගේ තන කන්න අරිනවා තනකොළ කන්න අරිනවා අන්නේ වගේ නාකි අශ්වයෙකුට ඒ නියමිත ආහාරය නොදී හරින්නා වගේ මාව පන්නලා තිබෙනවා ගෙදරින් මගේ මේ දරුවන් කියලා එහෙම ඊළඟට කියනවා මට මේ අසත්පුරුෂ දරුවන්ට වඩා මට මේ මගේ හැරමිටිය පිහිට වෙනවා මේ හැරමිටිය උපකාර කරගෙන මම නපුරු බල්ලන් ගවයින් එහෙම එළවනවා රාත්‍රී කාලයේ ඇවිදිනකොට මට මගේ හැරමිටිය මට පාර පෙන්වනවා මට පෙරට වෙලා ඒ වගේම වතුරට බහිනකොට වතුර ගැඹුර කියා දෙනවා ඒ වගේම මම වැටෙන්න යනකොට හැරමිටිය මට පිහිට වෙනවා එච්චරවත් පිහිටක් නැහැ මගේ දරුවන්ගෙන් කියන අන්නේ විදිහට ඒ ගාථා ටික කියවහම ඒ කාලයේ සිරිතක් තිබුණා කියලා කියනවා යම් කෙනෙක් මව්පියන්ගේ ඒ දායාදේ ලබාගෙන මව්පියන්ට සලකන්නේ නැත්නම් ඒ තැනැත්තා මරණයටපත් කරන්න ඕන කියලා ඒ සම්මතයක් වගේ තිබුණ නිසා මේ දරුවන් බය වෙලා පියාණන්ගේ පාමුල වැඳලා අපි සලකනවායි අපට ජීවිතය ලබා දෙන්න කියලා ඉන්නවා. එතකොට මේ බමුණා මේ අර අනිත් පිරිසට සභාවට කිව්වා මේ දරුවන්ම දැන් ඉතින් මාව බලා ගන්න නැති කියලා. ඕනිලාට පුතුවක හින්දවලා ඒ පියාණන් අරගෙන ගෙදර වලට අරගෙන ගිහිල්ලා වැඩිමහල් දරුවා පුත්‍රයා ඒ තමන්ගේ භාර්යාවට කිව්වා මේ හොඳට බලා ගන්න නැත්නම් ඒ අයට දඬුවම් කරනවා කියලා. එදා ඉඳලා ඔන්න හොඳට ආහාර පාන එහෙම ඒ දරුවන් හතර දෙනාගේම ගෙදර වල වලින් නිතිබත් කියලා කියන ඒ හතර අටක් ඒ බමුණාට පවරලා ඕන හැකියට ආහාර පාන පාද සම්භාහන ඒ සියල්ල ලැබුණා. වැඩි දවසක් යන කලින් මේ බමුණා ඉතින් හොඳට ඇඟ සනීප වුණාට පස්සේ කල්පනා කරනවා දැන් බමුණාගේ සිරිතක් තියෙනවා ගුරු පඳුරු දෙන්න කියලා. එහෙම හිතලා මේ තමන්ට ලැබුණු වස්ත්‍ර දෙකක් අරගෙන බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා පූජා කරනවා. ශ්‍රමණ ගෞතමයන්ට මම මේ ගුරු පඳුරු අරගෙන ආවයි කියලා ඉතින් බුදුරජාණන් වහන්සේත් ඒක අනුකම්පාවෙන් පිළිගෙන වදාලා ඊළඟට ඒ බණ වදාලාම අනුමේවිනි බණ වදාලාම බමුණා ශ්‍රද්ධාව ඇතිගෙන තුන්රුවන් සරණ ගියා. ඒ වගේම ආරාධනා කළ බුදුරජාණන් වහන්සේට සමන්ට තිබෙන මේ නිතිබත් මේ දරුවන් හතර දෙනාගෙන් ලැබුණු නිතිබත් අටෙන් හතරක් භාග්‍යතුන් වහන්සේට පිළිගන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ තේට ඉතින් ගත්තේ පළ කළා. තමන්ගේ දරුවන්ට දන්වා ගෙදර ගිහිල්ලා ඔන්න මේ භවත් ගෞතමයන් වහන්සේ ඔන්න ඊළඟට ගෙදරට ආවොත් හොඳට සලකන්නේ කියලා. බුදුරජාණන් වහන්සේත් පිළිවෙලින් මේ ගෙවල් වලට පින්දපාතේ වැඩියා. ඉතින් ඒ අයත් හොඳට ආහාර පාන සකස් කළා. බුදුරජාණන් වහන්සේට පින්දපාතේ බෙදුවා. එක්තරා අවස්ථාවක් බව සඳහන් වෙනවා. ඒ වැඩිමහල් පුත්‍රයාගේ ගෙදර යම්කිසි මඟුල් අවස්ථාවක් එළඹියාම කාට නම් මේ මඟුල් බත දෙන්නවද කියලා ඒ පියාගෙන් ඇහුවාම කිව්වා වෙන කාටද දෙන්නේ අපේ ශ්‍රමණ ගෞතමීන්ටයි කියලා. යේතුයි කිව්වාම ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේටත් 500ක් සංඝයා වහන්සේලාට ආරාධනා කළා ඒ වැඩිමහල් පුත්‍රයාගේ ගෙදරට. ප්‍රමිණි අවස්ථාවේ බුදුරජාණන් වහන්සේට හොඳ ඇටි ඒ දාන මානාය කටයුතු කරලා ආයි දරුවන් බුදුරජාණන් වහන්සේ සමීපයේ ඉඳගෙන කිව්වා අපි හොඳට පියාණන්ට දැන් සලකනවා දැන් පේන්නේ නැද්ද ඊටමත් හොඳට සමීපව ඉන්නවා කියලා. අන්නේ අවස්ථාවේ තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ. එහෙම තමයි අතීතයේ පැරණි පඬිතියන් පවා අතීතයේ තමන්ගේ ඒ වයෝවෘද්ධ තමන්ගේ මව්පියන්ට උපස්ථාන කළා කියලා ඒ ආදර්ශ වශයෙන් බුදුරජාණන් වහන්සේ ජාතක අර ජාතක පොතේ එහෙම තියෙන ඒ මාතුපෝසක නාගරාජ ජාතකය කියලා නමින් හඳුන්වන ජාතක කතාව අදාළ ඒ ජාතක කතාවට අදාළ ඒකේ අර්ථය ප්‍රකාශ කරන ගාථාවක් තමයි අපි මාතුකා කරගත්තේ. ධනපාලකෝ නාම කුංජරෝ කටුකප් අභේදනෝ දුන්නිවාරියෝ මද කිපුනා වූ සාමාන්‍යයෙන් වලක් පිය නොහැකි තරම් ඡණ්ඩ වූ නමුත් ධනපාලක නැමැති හස්තියා බද්ධෝ කබලං නබුංජති ඒ ඇත්හලේ බැන්දට පස්සේ ආහාර පිඩක්වත් අනුභව කරේ නෑ. සුමරති නාගවනස්ස කුංජරෝ යතා තමන්ගේ මෑණියන් සිටින නාගවනය සිහිපත් කළා. ඒක නිසා ආහාර ගත්තේ නෑ කියන ඒ අදහස ඒ ගාථාවේ කියවෙන්නේ. ඉතින් ඒ මාතුපෝසක ජාතක කතාව අපි කෙටියෙන් සැකෙමින් සඳහන් කළොත් ඒකේ සඳහන් වෙන්නේ අතීතයේ ජාතක කතාවල මේ පින්නසුන් දන්නවා බ්‍රහ්මදත්ත රජ දෙකන කාලේ බුදුරජාන් වහන්සේ ඇත්කුලේහි ඇත්කුලයක දහස් ගණන් ඇතුන් සිටින ඇත්කුලයක හිමාලය වනයේ සර්වාංග ධවල සම්පූර්ණයෙන්ම සුදු පාට ඇතෙක් හැටියට මහා පුණ්‍ය ලක්ෂණ ඇති ඇතෙක් හැටියට උත්පත්තිය ලැබලා ඇත් රජෙක් හැටියට ඇත් පිරිස පරිවරාගෙන හිටියා. කල්යාමේදී ඒ තමන්ගේ මෑණියන් අන්ධ වුණාට පස්සේ ඒ අන්ධ මෑණියන්ට ආහාර අනිත් ඇතුන් අතර යැව්වා. නමුත් ඒ ඇතුන් ඒවා මෑණියන්ට අන්ධ මෑණියන්ට දෙනවා වෙනුවට තමන් අනුභව කරන බව පසුව දැනගන්න ලැබුණා. තමන් කන බව ඒක දැනගෙන මේ බෝධිසත්වයා ඇතා කලකිරිලා රාත්‍රියේම එතනින් පිට වෙලා ඇත් පිළිස අතහැරලා ගිහිල්ලා චණ්ඩෝර කියන එක්තරා පර්වතයක ළඟට ගිහිල්ලා උණ පඳුරක් අසල තිබෙන ගුහාවක මෑණියන් මව් ඇතිනිය නවත්වලා එතන ඉඳලා මෑණියන්ට උපස්ථාන සියලුම උපස්ථාන කරමින් සිටියා. එක අවස්ථාවක ඒ බරණැස් නුවරින් පිටත් වෙලා ආපු එක්තරා දුගී මිනිසෙක් වැඩි මිනිසෙක් අතරමං අතුරු පාර සොයා ගන්න බැරුව මං මුලා වෙලා අඬන්න පටන් ගත්තා. ඉතින් මේ බෝධිසත්වයාට ගිහිල්ලා වල්ලා ඉතින් මේ මං මුලා කුණු බව කිව්වහම තමන්ගේ පිට හිඳුවාගෙන නැවත නගරයට එන්න මාර්ගය පෙන්නුවා. නමුත් මේ අසත්පුරුෂ මිනිසයා ඒ මගසණු කුණු බලාගෙන ඉඳලා නගරයට ගියාට පස්සේ යම් කිසි අවස්ථාවක ඒ රජුරුවන්ගේ මඟුල් ඇතා දුර්වල වෙලා වැඩ ගන්න බැරි තත්ත්වයට පත් වුණාම අනබෙර ලැබුවා කවුරුවත් දන්නව නම් හොඳ ඇතෙක් ඉන්නව නම් කියන්න කියලා. මේ මිනිහා ඉදිරිපත් වෙලා එමෙන්න මා දූතුවා සම්පූර්ණයෙන්ම ධවල ඇත් රාජෙක් අහවල් තැන කියලා ඊළඟට ඒ අසිරුවන් එක්ක එකතු කරගෙන ගිහිල්ලා බෝධිසත්වයා ඇතා ඒ විලේ බහැලා ඉන්න අවස්ථාවේ දුටුවා. නමුත් බෝධිසත්වයා තමයි මේ කාරණේ තේරුම් ගන්නගෙන මේ අසත්පුරුෂ බුද්ධලයා තමයි මට මේ විපත පෑමුනේ කියලා කිසිම ඊට විරෝධයක් නොදක්වා සංසුන්ව හිටියා. අර පිරිස මේ බෝධිසත්වයා තා කැඳවාගෙන නගරයට ගෙනිච්චා. ඉතින් මේ රජුරුවන්ගේ ඇත්තල් එහෙම මේ මඟුල් ඇතා ගෙනීම පිළිබඳ මංගල අවස්ථාවට සරසලා මේ ඇත්තලට ඇතා ගෙනිච්චට පස්සේ නොයෙකුත් විදිහේ රසවත් රාජ භෝජන වගේ ඇතාට ගැලපෙන මේ භෝජන සමීපයේ තිබුණා. නමුත් හත් දවසක් තිස්සේ ඇවිල්ලා නමුත් ඒ ආහාරවත් ගත්තේ නැහැ. එතකොට ඒ රජුරු ඇවිල්ලා යාඥා කරනකොට දැන් මොහොම හිටියොත් මේ කටයුතු කරන්න බෑ කියලා. එතකොට කිව්වා මේ මගේ මේ විදියට අන්ධව සිටිද්දී මා ආහාර ගන්නේ නැහැ කියලා. කිව්වා මේ ගුණයේ පැදිලා රජුරෝ ඒ ඇත රජු නිදහස් කළා. ඉතින් ඒ බෝධිසත්වයා තා නැවතත් ඒ රජුරුවන්ගේ ඒ කටයුත්තෙන් මිදිලා නිදහස්ව තමන්ගේ මෑණියන් ළඟට ගිහිල්ලා මෑණියන්ට උපස්ථාන කළ බවත් ඊළඟට ඒ ධර්මයේ සඳහන් වෙන ආකාරයට රජුරුව ඒ ගුණයේ පැහැදිලා ඒ ප්‍රදේශය වෙනම ගමක් හැටියට ඇති කරලා අන්තිමට බෝධිසත්වයා තාටත් මෑණියන්ටත් විශේෂ වෘත්ති සැලසූ බව, කියන්නේ ආහාර පාන ලැබෙන ආකාරය ඔක්කොම සලස්සලා පසු කාලෙක බෝධිසත්වයාගේ ස්වරූපය ඇති ගලින් නිර්මාණය කළා කියලා කියනවා. ඒ ප්‍රදේශයේ බෝධිසත්වයාගේ රූපය ගලින් නිර්මාණය කළා හස්තිපුර කියලා. ඒ විදිහට යථා පිළිබඳ ප්‍රවෘත්තිය ඊට පසුවත් දඹදිව පැවතුණු බවයි පොතපතේ සඳහන් වෙන්නේ. ඉතින් ඔන්න ඔය ඇත්රාජ කතාව කියලා ඒ බුදුරජාණන් වහන්සේ සවිස්තරව දේශනා කරන අවස්ථාවේ අර දරුවන්ට ඒ ගැන මෞපිය උපස්ථානයේ පිළිමද ලොකු සංවේගයක් ඇති වෙන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ චතුස්සත්‍ය චතුරාර්ය සත්‍ය දේශනාව කළයි. ඒ දේශනාව අහලා අර බමුණත් දරුවන් සහ ලේලියන් ඒ හැම දිනාමත් සෝවාන් ඵලයට පැමිණ බව කථාන්තරයේ සඳහන් වෙනවා. එතකොට ඒ කෙටියෙන් සලකා ගත්තොත් ඔය මේ ගාථාවට නිදාන වුණේ ඔන්න ඔය කථාන්තරයයි. ඒකට සම්බන්ධ වෙලා තියෙනවා අර ජාතක කතාවත්. මේ කාශ්‍යෙන් අපි දැන් ඊළඟට මේ යුගයටත් සම්බන්ධ කරලා ඒ වගේම ධර්මයේ මෞවි උපස්ථානයට අදාළ ධර්ම කොටස ආදියත් සියයට නම්වා ගන්න බලමු. මොකද මේ ගුණධර්ම පරිහානිය කියන එක හැම පැත්තෙන්ම ඇති වෙනවා. ගිහි සමාජයේ, පැවිදි සමාජයේ හැම පැත්තෙන්ම. එතකොට මේ ගිහි සමාජයේ ගුණධර්ම අතර බුදුරජාණන් වහන්සේ ඉතාමත් උත්කෘෂ්ට තැනක් මේ මෞවි උපස්ථානයට දීපු බව අපට හෙළි වෙන සූත්‍ර දේශනා පොතිකුත් තිබෙනවා. විශේෂයෙන්ම එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වදාලා යම් ගෙදරවල් වල යම් ගෙයක මෞපියන්ට හරියට බුද සත්කාර කරනවා නම් ඒ ගෙවල් වල බ්‍රහ්මයන් සිටිනවා වගේ කියලා මේ පින්වතුන් කොතිකුත් අහලා ඇති. සබ්‍රහ්ම කානි තානි කුලාන්, යම් නම් කුලවල යම් පවුලක මෞපියන්ට හරියට සත්කාර සම්මාන කරනවා නම් ඒ පවුලේ එතන ඒ ගෙදර බ්‍රහ්මයෙක් ඉන්නවා කියලා. ඒ වගේම බ්‍රහ්මයන් කරන පූජාවල් තියෙනවා, යාග හෝම ආදිය. ඒ යාග හෝම ආදිය ලැබීමටත් සුදුසු අය හැටියට බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. එතකොට බ්‍රහ්මයන් සිටිනවා. ඒ වගේම පුබ්බාචාරිය කියලා කියන්නේ පූර්වාචාර්යයන්. ඒ ගෙදරවල වල පූර්වාචාර්යනුත් සිටිනවා. ඒ වගේම යාග ලැබීමට සුදුස්සනුත් සිටිනවා කියලා ওই විදිහට මෞපිය උපස්ථානය පිළිබඳ බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම උත්කෘෂ්ට අන්දමින් වර්ණනා කරලා තියෙනවා. තවත් ඔය ශක්‍රයා ඒ ශක්‍ර තත්ත්වයේ ලැබූ වෘතපද හතින් හත අතුරින් ප්‍රධාන එකක් යාව ජීවං මාතාපෙති භරෝ වස්සං දිව්‍යචිතා මෞපියන්ට උපස්ථාන කරනවා කියන ඒ වෘතපදය, ඒ ශික්ෂාපදය තමන් සමාදන් වෙල රැකි නිසා ශක්‍රයා ඒ තත්ත්වය ලැබූ බවත් සඳහන් වෙනවා. තවත් මේ පින්නතුන් කොතිකුත් අහලා තියෙන ඔය වසල සූත්‍රයේත් පරාභව සූත්‍රයේ දෙකේදීම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා යම් කෙනෙක්ගේ තමන්ගේ වයෝවෘද්ධ මව්වරුන්ට හැකියාව තිබෙද්දී උපස්ථාන කරන්නේ නැත්නම් ඒ තැනැත්තා වසලේක් කියලා දක්වලා තියෙනවා. ඒ වගේම පරාභවයට තමන්ගේ පරිහානියට හේතුවක් හැටියට මව්පිය උපස්ථානය පැහැර හැරීම. තවත් නොයෙකුත් අවස්ථාවල දැන් මේ පින්නතුන් නිතර වගේ සිහිපත් කරන ඔය ගිහි ජීවිතයට අදාළ සිගාලෝ ආද සූත්‍රය ආදියෙත් ඒ සිගාල කියන බ්‍රාහ්මණ ගෘහපති පුත්‍රයා තමන්ගේ දිනපතා චාරිත්‍රයක් හැටියට දිසා නමස්කාරය කළා, හය දිසාවටම වැඳා. නමුත් බුදුරජාණන් වහන්සේ බමුණන් අතර තිබුණු දිසා නමස්කාරයට වෙනම අර්ථයක් දුන්න සමාය ධර්ම වැඩිමිට. ඒ අතරින් පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේ දැක්වුවා නැගෙනහිර දිසාව. පෙර දිසාව තමයි මාතා පිතා දිසා පුබ්බා කියලා, පූර්ව දිසාව මව්පියන් හැටියට දැක්වුවා. ඒකට මේ මව්පිය උපස්ථානය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා කාරණා පහක්. දරුවන් විසින් මව්පියන් වෙනුවෙන් ඉටු කළ යුතු, තමන්ව පෝෂණය කළ මව්පියන් වයෝවෘද්ධ අවස්ථාවේ පෝෂණය කිරීම, කරන්නෙමු කියන ඒ අදහස තබා ගන්න ඕනේ. ඒ වගේම ඔවුන්ට කැමින කටයුතු කාර්ය ආදිය සමන් ඒවා ඉෂ්ට කරන්න ඕනේ. ඒ උන්ට බැරි නැති බැරි අවස්ථා උන්ට කරගන්න බැරි අවස්ථාවි. ඒ වගේම කුල වංශය කුල પરම්පරාව රැක ගැනීම ඊළඟට ඒ වගේම මව්පියන්ගෙන් ලැබෙන දායාදය හරියාකාර දායාදය පිළිබඳව පිළිපැදීම ඒ දායාදය ආරක්ෂා කර ගැනීම ඊළඟට මිය පරලොව ගියාට පස්සේ උන්ට පින්පෙත් පැමිණවීම කියන ඔන්න ඔය කාරණා පහ ඉෂ්ට කළ යුතු බවත් බුදුරජාණන් වහන්සේ දක්වල තිබෙන සුදාලෝවාද සූත්‍රයේ ඒ තුලින් මේ විදිහට ඒවා ඉෂ්ට කරනකොට මව්පියන්ගෙනුත් ඒ තමන්ට ලැබෙන සහනය අන්‍යෝන්‍ය වශයෙන් මව්පිය සම්බන්ධතාව බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍රයේ දක්වා වදාලා ඒ විදිහට මව්පියන්ට කෙරෙහි උපස්ථාන කරනකොට දරුවන්ටත් ඒකේ ආනිසංශ වශයෙන් මොකද ඒකට හේතුව මව්පියන් දරුවන් පාප කර්ම වලින් වළක්වනවා කුසල ධර්මයේ හොඳ පින්වල පිහිටුවනවා ඒ වගේම ඒ අයට නිසිකලෙහි ඒ අයට ඉගෙනීම් ආදී ශිල්ප ආදී උගන්වනවා නිසිකල භාර්යාවන් සුදුසු භාර්යාවන් ලබා දෙනවා ඊළඟට තමන්ගේ ඒ දායාදය පවරා දෙනවා වයෝවෘද්ධ අවස්ථාවේ ඔන්න ඒ විදිහට මව්පියන් සහ දූ දරුවන් අතර සම්බන්ධතාවය එහෙම දක්වලා තිබෙනවා. තවත් නොයෙකුත් තැන්වල බුදුරජාණන් වහන්සේ මේ මව්පිය උපස්ථානය පිළිබඳව ප්‍රකාශ කරලා තිබෙනවා. ඔය විශේෂයෙන්ම මව්පියන්ගේ අගය පෙන්වුම් කිරීමට බුදුරජාණන් වහන්සේ මහපුදුම දේශනා කරලා තිබෙනවා. මහණෙනි දෙදෙනෙකුට උපස්ථාන කළ නිම කරන්න බෑ ලෝකේ. ඒ කාටද? මවටත් පියාටත් කියලා ඊළඟට එතන ඉඳලා බුදුම අන්තිමේ වචන කීපයකින් බුදුරජාණන් වහන්සේ මව්පිය උපස්ථානයේ අගය දක්වාම දරනවා. යම් කිසි පුත්‍රයෙක් මව්පියන්ට උපස්ථාන කරන බලාපොරොත්තු වෙන් තමන්ගේ දෙවුරේ මෑණියනුත් පියාණුත් හිඳවාගෙන වයෝවෘද්ධ මෑණියනුත් පියාණුත් හිඳාගෙන එතන කාල සීමාව වශයෙන් කියන්නේ ජීවත් වෙන කාල සීමාව කෙසේ වෙතත් ඒ කියන බැරෑරුම් බව පින්නම් කරන්නයි අවුරුදු 100ක් ඒ විදිහට තමන්ගේ මවත්පියක් හිඳවාගෙන මොන්ට සීල අප උපස්ථාන කළ මිනුන්ගේ මල මුත්‍රා දිමි සීල සම්බාහන උපස්ථාන කරමින් අවුරුදු 100ක් අරගෙන ගියත් ඒත් ඒ මව්පියන්ට තමන් ගෙන් ලැබුණු ඒ රැකවරණය පිටිට ණයකවලා ඉවර කරන්න බැරිය. ඊළඟට දෙවනුව ප්‍රකාශ කරන බුදුරජාණන් වහන්සේ යම් කිසි පුත්‍රයෙක් තමන්ගේ මව්පියන්ට ප්‍රතිපකාර කරන අදහසින් ශත්‍රුවණින් පිරුණු මේ මහ පොළොවේ රජපදවිය ඒ දෙදෙනාට පැවරුවත් ඒත් ඒ මව්පියන්ට කළ යුතු දේ කළා වෙන්නේ නැත. යම් කිසි දරුවෙක් සන්ධාව නැති මව්පියන් ශ්‍රද්ධාවෙහි පිහිටෙව්වා නම් දුශීල වූ මව්පියන් ශීලය සම්පත්තියෙහි පිහිටෙව්වා නම් ත්‍යාගශීලී නොවන මසුරු මව්පියන් ත්‍යාග සම්පත්තියෙහි පිහිටෙව්වා නම් ප්‍රඥාව නැති මව්පියන් ප්‍රඥා සම්පත්තියෙහි පිහිටෙව්වා නම් ඒ දරුවා කලාපමනක් නෙවෙයි සෑහෙන පමන කලාපමනක් නෙවෙයි පමනටත් වඩා කළ කෙනෙක් කියලා අන්න ඒ විදිහට ඒ ධර්මානුකූල ධර්මයෙන් පිහිටවීම යගයක් බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා මව්පියන් පිළිබඳව. ඉතින් ඔන්න ඔය විදිහට ඒ වගේම මංගල සූත්‍රයේ මේ පින්නතුන් කවුරුත් දන්නවා මාතා පිතු උපဋාණ මංගල කාරණා 38 අතුරෙන් මව්පිය උපස්ථානයක් ඒ වගේම වටිනා දෙයක් හැටියට එතන දක්වලා තිබෙන තමන්ගේ මංගල කාරණයක් හැටියට. ඒකට අර පිරිහීමට හේතු වෙන දේවල් තමයි මව්පිය උපස්ථානය පැහැර හැරීම තමාගේ දියුණුවට හේතු වෙන එකක් මංගල කාරණයක් හැටියට දක්වලා තියෙන මව්පිය උපස්ථානය. ඒ වගේම තවත් තැනක දරුවන් මව්පියන්ට උපස්ථාන කරනවා නම් මව්පියෝ ඒ නිසා ඇති කරගත්තු ශ්‍රද්ධා ඒ සතුටු සිතින් දරුවන්ට ආශිර්වාද කරනවා. චිරං ජීව චිරං ආයුම් පාලෙහි කියලා ඒ කියන්නේ දීර්ඝ කාලයක් ජීවත් වේවා ආයුෂ ලබත්වා කියලා එහෙම ආශිර්වාද කරනවායි. ඒ ආශිර්වාද කිරීම දරුවන්ගේ වැඩි දියුණුවට හේතු වෙනවා. ඔය විදිහට බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල ප්‍රකාශ කරලා තිබෙනවා. ඉතින් අපි කල්පනා කරන්න ඕනේ දැන් සමාජයේ ඒ විදිහේ ඒ බ්‍රාහ්මණීන් අතර පවා ඒ තිබුණු දුර්වලතාවන් කවදත් සමාජයේ තිබෙනවා. මව්පියන් පිළිබඳව නොසැලකීම කියන කාරණය. මොකද බොහෝ දිනාට කුඩා අවදීදී තමන්ට ලැබෙන රැකවරණය අමතක වෙනවා. කොටිම්ම උත්පත්තිය ලැබෙන අවස්ථාවේදී උපත ලැබෙන අවස්ථාවේදී විශේෂයෙන්ම මෑණියන්ගෙන් ඉටුවන සේවයත් ඊළඟට තමන්ගේ ජීවිතය යහමඟට යැවීම ආදීදී පියාණන්ගෙන් ඉටුවන සේවයත් අමතක කරලා ඇතැම් කෙනෙක් මව්පියන් වෙනකක් තබා හඳුන්වා දීමට පවා මැලි වෙනවා. අන්න ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ මේ තමන්ගේ ජීවිත දාණය තමන්ගේ කොටින්ම බුබ්බාචාරිය එතන කියන්නේ අර ජීවිතය පිළිබඳව මූලික අවබෝධය ලෝකේ හඳුන්වා විමස ලෝකස්ස දස්සේතාර මේ ලෝකයේ දැකූ අය හැටියට මව්පියන්ට ගරු කළ යුතු බව ඊළඟට ඒ මව්පියන්ගේ ಗುಣ ನಿರಂತರೇನ್ ಮತುಗಿರಿ ವಶೇನ್ ತಮೈ ಪರಲೋ ಸಪತ್ತವಸ್ಥಾವಿ ಅರವಿದ್ಯುತ್ ತಿರುಕುಡ್ಡಾದಿ ಸೂತ್ರವನ್ನು ದಕ್ಕಿನ ಆಕಾರೇಟ್ ಅತೀತೇ ತಿಬುನ ಪ್ರೇತ ಪೂಜಾವಕ್ ಕೇಳ ಪಿತೃನ್ ಕೇಳ ಬಮುನನ್ ಅತರ ಯಂ ಪೂಜಾ ಕ್ರಮಯಕ್ ತಿಬುನ ಇಂಗಿಯಾಯಿಟ ಪಿನ್ ದೀಮ ಅಲ್ಲೇ ಪೂಜಾ ಕ್ರಮ ಬುದುರಜಾನ್ ಮಹಾಂಸೆ ತಿರುಕುಡ್ಡಾದಿ ಸೂತ್ರವಳಿನ್ ಪೆನ್ನುವ ಬೌದ್ಧ ಕ್ರಮೇಟ ಅನುಮ ಇಂಗ ಪರಲೋಗಿಯ ಮಾಹುಕಿಯಂಟ ಪೀಠ ವಿಹಕಿ ಕ್ರಮೇ ಪಿನ್ ಪೆದ್ ದೀಮ ಏಕ ಬಹು ತ್ಯಾಂಗಡ ದಕ್ಕನು ದಕ್ಷಿಣಾ ಕೀನ ವಚನೆ ಬಹು ವಿಟ ಸಂಧಾನ ವೆನ್ನೆ ಬಮುನನ್ಗೇ ಯಾಗೆ ಪಿಲಿ ಬಂದವಾಯ್ ನಮುತ್ ಮೆತನ ಏ ದಕ್ಷಿಣಾವ ಸಂಘ್ಯಾ ವಹಾನ್ಸಿಲಾ ತುಂಡುವನ್ ವಿಷಯ ಸರ್ಣಗಿಯಾಯ ತುಂಡುವನ್ ವಿಷಯ ದಾನಾದಿ ಪಿನ್ ಕಂ ಕರಲ ಪಿನ್ ಪೆತ್ ಪೆನ್ನೆ ಬೀಮ ತುಡಿ ಮೌಪಿಯನ್ ಸಕುವತ್ ಕಲ ಹಕಿ ಬವ ನಮುತ್ ಅತಂಬಿಟ ಜೀವತ್ವೇನ ಕಾಳೇ ನುಸಲ ಕಾಂದಲ ಅತಂ ಕಿನಿಕ್ ನಿಯ ಪರಲೋಗಿಯಾಟ ಪಶುವ ಪಮನ ಚಾರಿತ್ರ ಹರಿಯಟ ಮೌಪಿಯನ್ ಸಿಹಿಪತ್ ಕರಲ ಕನ್ನ ನಮುತ್ ಮೆತನ ಕಿಯನ್ ವಿಶೇಷ ಜೀವತ್ವಿನ ಅವಸ್ಥಾವಿದಿ ಪವ ಮೌಪಿಯಂಟ ವಯೋವೃದ್ಧ ಅವಸ್ಥಾವಿದಿ ವಿಶೇಷೇಮ ತಮನ್ ಕುಡಾವಧಿಯೇದೇ ಈ ಮಳಮೂತ್ರ ಮಾದಿಯನ್ ಕರಲದ ಎ ಪೀಠ ಸಕಬರಣೀಯ ತಮಗೆ ಯೂತು ಕಮಕ್ವ ಪಾವತಿನೋ ಮೌಪಿ ಅಂಟತ್ ಈಗ ಕಿರಿಯಮ ಈಗ ಕೊಯ್ ತರಂದ ಕೇದ ಬುದುರ ಜಾನ್ ಮಹಾನ್ಸಿ ಕೆನೆಕ್ ಪ್ರವಿರುನಾಟ ಪಶ್ಚಿತ್ ಅಂಗಿಹಾ ಮಹಾಂತಿರ ಅಡತ್ ಪವಾ ಯಂ ಯಂ ವಿಶೇಷ ವರಪ್ರಸಾದ ಮೌಪಿಯನ್ ಬೆನುವೆನ್ ಕಿರಿಮಠ ಇಡದುನ್ನ ದೇನ್ವಯ ಬಸ್ ಕಾಳಿ ಪಿಟತ ಗಮನ ಪಿಲಿ ಬಾಂಧವ ಬುದುರ ಜಾನ್ ಮಹಾನ್ಸಿ ಸಂಘಿಹಾ ಮಹಾಂತಿರಾಟ ಯಂ ಯಂ ನೀತಿ ದಕ್ಕಲ ತಿಬೆನವ ರಹಾಯಕಟ ವಡಾ ಪಿಟತ ಯಾಮಟ ನುಸುದುಸು ಬವ ಬಸ್ ಕಾಳಿಯ ತುಲ ನಮುತ್ ವಿಶೇಷ ಅವಸ್ಥಾ ಹೇಟಿ ದಾಕ್ವಲ ತಿಬೆನವ ಅರ ಸಂಘಪಿರಿಸೇ ಸಾಮಾಜಿಕೀನ್ ಭಿಕ್ಷು ಭಿಕ್ಷುಣಿ ಆದೀನ್ ಸಾಮಾನ್ಯರ ಆದೀನ್ಗೆ ಯಂ ವಿಶೇಷ ಕಟಯುತ್ತಕ್ ಸಂಧಾಯನ್ನ ಪುಲ್ವಾ ಐನ್ ಪಿಟತ ಇಲಂಗಟ ದಾಕ್ವಲ ತಿಯನೋ ಮ್ಯಾನಿಯನು ಪಿಯಾನೋತ್ ಆ ಸಂಬಂಧ ಯಂ ಕಟಯುತ್ತಕ್ ತಿಬೆನವನ ಅವಸರದೀಲ ತಿಬೆನವ ಆರಾಧನಾವಕ್ ಎತತ್ ನೆತತ್ ಯಾಮಟ ಪವ ಮೌಪಿಯನ್ಗೇನ ಆರಾಧನಾವಕ್ ಎತತ್ ನೆತತ್ ಅವನ್ಗೇ ರೋಗ ಪೀಡಾ ಉಂಟ ಬಣ ಸೀಮ ಆದಿ ಕಟಯುತ್ತಕ್ಕುನೋತ್ ಸಂಘ್ಯಾ ವಹಾನ್ಸಿಲಾಟ ವಸ್ತಾಳೆ ಪವಾ ಯಾಮಟ ಬುದುರಜಾನ್ ಮಹಾನ್ಸಿ ಅವಸರ ದೀಲ ತಿನೋ ಏ ವಗೇಮ ಮೌಪಿಯಂಟ ಅಪಿ ಹಿತಮು ಇತಾಮತ್ಮ ದುಗಿ ಮೌಪಿಯನ್ ಇದುಕೊಟ್ಟ ಪ್ರವಿಧಿ ಉನಾಟ ಪಾಸ್ಸೆ ಏ ಆಯಿಟ ವೇನ ಕ್ರಮೇಕಿನ ಆಹಾರ ಆದಿಯನ್ನು ಲಭ್ಯವನ ಪಿಂಡ ಪಾತೆ ಗೀಲ ಏ ತಮಂಗೆ ಲಭ್ಯ ಪಿಂಡ ಪಾತೆ ಪವಾ ದೀಮಟ ಅವಸರ ದೀಲ ತಿನೋ ಸಂಘ್ಯಾ ವಹಾನ್ಸಿಲಾಟ ಲಭ್ಯ ಸಾಂಘಿಕ ಲಾಭ ನೋವೇ ನಮ್ಮ ಪೌದ್ಗಲಿಕ ತಮಂಟ ಲಭ್ಯ ದಿಯ ಪವಾ ಬುದುರಜಾನ್ ಮಹಾನ್ಸಿ ತಮ್ಮ ಅವಸ್ಥಾಳು ಮೌಪಿಯಂಟ ದೀಮಿ ವರದಕ್ ನೆತಿ ಬವ ದಕ್ಕಲ ತಿಬೆನೋ ಸಾಮಾನ್ಯ ಶ್ರದ್ಧಾದೀಯ ಗೆಲಗಿನ ಶ್ರದ್ಧಾವೆಂದೇನದೇ ಅಪತೇ ನುಯಾಮ ಹಕೀಟ ಐವ ಪರಿಹರಣೆ ಕರ್ನ ಹಕೆ ಸಂಘ್ಯಾ ವಹಾನ್ಸಿಲಾಟ ದನ್ವಾಯತಿ ನಮ್ಮ ಮೌಪಿಯನ್ ಪಿಲಿ ಬಂದ ವಿಶೇಷೇನ್ ಅನುಗ್ರಹ ವಶೇನ್ ವರಪ್ರಸಾದ ದಕ್ಕಲ ತಿಬೆನೋ ವೇಣಿ ಕಕ್ಸಭಾ ಓಂ ಗಿಲಾನ್ವ ಸಿಟಿನವನ ವಯೋವೃದ್ಧ ಹೋ ಗಿಲಾನ್ವ ಸಿಟಿನವನ ಸಂಘ್ಯಾ ವಹಾನ್ಸೇ ನಮಗಟ ಪುಲುವಾಂ ಪಿಯಾನಂಟ ಶರೀರ ಅಲ್ಲಲ ಉಪಸ್ಥಾನ ಕರನ್ನ ಪವನ್ನ ಉಪಸ್ಥಾನ ಸಲಸನ ಕ್ರಮಯಾಕ್ತ ದನ್ನು ಮೌಟ ಶರೀರ ಆಳ್ವಾನೆ ನೆತು ನಮ್ಮ ಯಂ ಕಿಸಿ ಯೋಗಿ ಅವಸ್ಥಾಳು ಉಪಸ್ಥಾನ ಕಿರೀಮಟ ಪವ ಬುದುರಜಾನ್ ಮಹಾನ್ಸಿ ಅವಸರ ದೀಲ ತಿಬೆನೋ ಇವಟ ಮೇ ಮೌಪಿಯ ಉಪಸ್ಥಾನೆ ಕೇನೆ ಮೇ ಗುಣ ಧರ್ಮ ಆಸೆನ್ ಅಪಿ ತೇರುಂ ಗಣ್ಣೋನ ಮೇ ಕೃತಜ್ಞತಾವೆ ವಟಿನಾಕಮ ಅದ್ಯಾಂಗ್ ಬಹು ವಿಟ ಬಹು ತ್ಯಾಂಗ್ವಳಿ ಅಪಟ ಅಹಸಂಟ ಲಭ್ಯ ಮೇ ಪಿನ್ನತುನ್ ವಿಶೇಷೇ ಮೊಯ ನೈಕುತ್ವಿದಿಯೇ ಮಾಧ್ಯಾಶ್ರೇನ್ ಅಸಂಟ ಲಭ್ಯನೇವ ಅತೀತೇತ್ ಸಿದು ನೌನಾನುವೇ ದ್ಯಾಂಗ್ ಅಪಿ ಕೌರುದ್ದನ್ನವ ಏಕೆ ಅನಿತ್ಯತ್ತ ಬಳನವನ ಮೌಪಿಯಂಟ ಕರನ್ಲದ ಮೌಪಿಯನ್ ವಿಶೇಷೀಕರಣಲಾದ ಉಪಸ್ಥಾನೆ ವೆನುಟ ಕರನ್ಲಾದ ಕ್ರೂರ ಕ್ರಿಯಾವಳ ವಿಪಾಕ ಅಪಟ ಶಾಸನೀಯ ತುಳಿಮ ಅಪಟ ಪೆನ್ನು ಕರ್ನೋ ಮಹಾಮುಗಲ್ಲಾನ್ ಚಾರಿತೇನ್ ಮಹಾಮುಗಲ್ಲಾನ್ ಅಗ್ರಶ್ರಾವಕ ಸ್ವಾಮಿ ಹಂಸೆ ಏ ತರ ಶ್ರೇಷ್ಠ ಇರ್ದಿ ಬಲ ಸಂಪನ್ನ ಕಿನಿಕ್ ನಮುತ್ ಈಟ ಕಲ್ಪಗಣ್ಣ ಕಲ್ಪ ಅನುಗಣ್ಣ ಆತ್ ತಮಂಗೆ ಏ ಭಾರ್ಯಾವಗೆ ಕೀ ಮಹಳ ಮೌಪಿಯಂಟ ತಳ್ಳ ಕೆಲಿ ವೀಸಿಕರ್ಲ ದಾಬು ಏ ಅಕುಸಲೆ ಕೊಯ್ ತರಂದ ಕಿಯತೋತ್ ಅರ ಮಹಾ ಇರ್ದಿಮತ್ ಅಗ್ರಶ್ರಾವಕ ಪದವಿ ಎಲಬು ಅವಸ್ಥಾವೆ ಪವಾ ತಮಂಟ ತಮಗೆ ಏರ ಅಟ ಕುಡು ಕರಲ ಅಂತಿಮ ಪರಿನಿರ್ವಾಣ ಪತ್ತೆನ್ ಹೇತುನು ಮರಣಯ ಅತಿಕಲ ಅರ ಪಂಸಿಯಕ್ ಸೊರುನ್ ಇನ್ನು ಅಪಟ ಹಿತಾಗನ ಪುಲ್ವಾಂಗ್ ಅನಿತ್ ಅತಟ ಅನ್ನ ಅರ ಮೌಪಿಯ ಉಪಸ್ಥಾನೆ ಏ ಐತಿಯನ ಆನಿಸಂಸ ಕೊಯ್ ತರಂದ ಕೀಲ ಹಿತಾಗನ ಪುಲ್ವಾಂಗ್ ಮೌಪಿಯಂಟ ಏಕರನ್ನ ಅದು ಕ್ರೂರ ವಧಹಿಂಸಾವ ಇದೆಯನ್ ಪ್ರವೃತ್ತಿ ಅತೀತೇ ಮೇ ಕಾಲೆ ಅಹನ್ನ ಲಭ್ಯನವ ಇದುಕೊಟ್ಟೇ ಏವ ಆಸನ ಅಪೀತಾಗನ್ನೋ ಮೌಪಿಯನ್ ನರ ಕಿವ ವಗೆ ಬ್ರಹ್ಮ ತತ್ವೇ ವಗೆ ಶ್ರೇಷ್ಠ ಬುದ್ಧಲೇನ್ ಏ ಸಮಾಜ ವಿಷಯ ಸಮಾಜೆ ಯಂ ಕೆನಿಕುಟ್ಟ ಕುಸಲ್ ರಸ್ ಕರ್ಗನ್ನ ಬಳಾಪುರುತ್ತಿ ವೆನವನ ಗೆದರಮ ಅರವೇನ ಗಿನಿ ದೇವಿ ಪುದು ಕರ್ಣವೆನುವಟ ಗಿನ್ನಟ ಏವ ದಾನವ ವೆನುವಟ ಮೆನ್ನ ಮೇ ವಿದ್ಯೆ ಮೌಪಿಯಂಟ ಉಪಸ್ಥಾನಿ ಕಲಿತುವ ಬುದುರಜಾನ್ ಮಹಾಂಸೆ ಲೋಕಯಾಟ ಹಂದುನ್ವಾದುನ್ನ ಏ ವಗೇಮ ದೆ ಮೇ ಕಾಳಿಗೆನ ಬೆಳುವತ್ ನರಕ ಪ್ಯಾತ್ತ ವಗೇಮ ಏ ಮೌಪಿಯನ್ ಪಿಲಿಬಂಧವ ಮೇಕುತ್ ಹೇತು ನಿಸಾ ක්‍රූරාන්දමින් ඔවුන්ට වද හිංසාකර මරණයට පත් කළ අවස්ථා ප්‍රවෘත්ති වශයෙන් අසන්ට ලැබෙනවා. ඊළඟට ඒ වගේම අනිත් පැත්තක් තියෙනවා. අපි දන්නවා සමාජයේ සමහර කෙනෙක් ඉන්නවා අපිට ඉඳහිටලා අසන්ට ලැබෙනවා තමන්ගේ ගිහි ජීවිතය ගත කරන එකම පරමාර්ථය මව්පියන්ට එක බලාගැනීමයි. ඒ විදිහේ සත්පුරුෂයන් අපට අපි ළඟටත් ඇවිල්ලා එහෙනම් මේ අවස්ථාවල කියාපු කතාන්තර වලින් අදන් ලැබෙනවා. තාමත් ඒ වටිනා ගුණ ධර්ම ඇතැම් කෙනෙක් රකින්නවා. ඒ වගේම ඇතැම් විට සමහර කෙනෙක් තමන්ට ලැබෙන ඈත ලැබෙන රැකියාව ආදී පවා අතහැරලා මව්පිය උපස්ථානය වෙනුවෙන් කැප වෙනවා. තවත් ඒ විදිහේ ඇතැම් අවස්ථාවක අපට අහසන්ට ලැබුණා එක්තරා දැන් ඔය නිතර අසන්ට ලැබෙන ඒවා තමයි අතීතයේත් එහෙමයි මේ කාලෙත් එහෙමයි ගිහි ජීවිතය තුළ කුත් විදියේ ගැටුම් ඇති වෙන අවස්ථාවක් විවාහයෙන් පසුව අර නැන්දලීලි කියන අන්නේ විදියේ ඒ සම්බන්ධතාව උඩ ඒවා අර මහා මුගලන් චරිතය පිළිබඳ ඒ කතාන්තරයෙන් උත්පිලි වෙන්නේ ඒකයි. මේ අවස්ථාව ඉදිරිපත් කළ කතාවෙත් ඉදිරියට ආවේ ලේලියයි. නමුත් ඒ විදියේ අවස්ථාවල් ගැන දන්නා එක්තරා පින්වත් පින්වතෙක් අපට කිව්වා මතකයි තමන්නේ එක්තරා තරුණියක් විවාහ කරගන්න කලින් ඒ තැනැත්තියට එක්තරා සමුක පරීක්ෂණයක් දුන්නයි සති දෙකක තමන්ගේ මව්පියන්ට උපස්ථාන කරන්න. ඒ පරීක්ෂණයෙන් සමත් වුණොත් විතරක් විවාහ කරනවායි කියලා ඒ අවස්ථාවේ ඒ මහත්මයා ප්‍රකාශ කළා. මම මේ තැනැත්තියට කිව්වයි මට භාර්යාවන් නම් ඕන තරම් සොයා ගන්න පුළුවන් නේ. නමුත් මට ඉන්නේ එක අම්මයි තාත්තයි කියලා. අන්න ඒ විදිහට අපි කල්පනා කරන්න ඕනේ. එතකොට ඒ සමාජයේ ඒ විදිහට පරිහානියට යන ගුණ ධර්ම අවස්ථාවේදී අපි කල්පනාකාරී වෙන්න ඕන මේ ගිහි සමාජයේ පදනම හැටියට තිබෙන්නේ අන්නේ මව්පිය දූදරු සම්බන්ධතාවයි. ඒක යම් අවස්ථාවක බිඳෙනවා නම් මේ ශාසනයේ ඉදිරි ගමනට ඒක බලවත් අවහිරියක් වෙනවා. ඉතින් විශේෂයෙන්ම දැන් පොසොන් අවදිය වෙනකොට බෞද්ධ පින්වතුන් උනන්දු වෙනවා මේ ශාසනය නගා සිටීම ගැන. නමුත් අර පවුල කියන ඒකකයේ තුලයි මේ ගුණ ධර්ම අවදිමත් වෙන්නේ. ඉතින් පවුලක් තුල තිබෙන මේ මව්පිය සම්බන්ධතාව ධර්මානුකූල විග්‍රහ කර බලනවා නම් අපියට අර සත බ්‍රහ්ම විහරණය තුලම තිබෙනවා ඒක. අත වශයෙන් බුදුරජාන් වහන්සේ මව්පියන් බ්‍රහ්මයන් හැටියට දැක්වේ අර බ්‍රාහ්මණ ධර්මයේ අනුව දරුවන් මවන කියන නිසා අදහසින් නෙවෙයි. දැන් බ්‍රාහ්මණ ධර්මයේ අනුව නම් බමුණන් බ්‍රහ්මයාගේ කටින් උපන්නා. එහෙම නැත්නම් බ්‍රහ්මයා නිර්මාණය කළා. ඒක නිසායි මේ බමුණන්ට බ්‍රහ්මයාට පුදන්නේ. නමුත් මව්පියන් පිළිබඳව දක්වන්නේ ඒ තමන්ට ජීවිතලාභය ලබා දීම කියන කාරණය නිසා පමණක් නෙවෙයි. ඒකත් ඇත්ත. ඒ තමන්ගේ ජීවිතය ලබා ගැනීමට නමුත් මව්පියන් මැව්වා නොවේ එතන. මව්පියන් මැව්වා නොවේ. කර්මානුරූපව යම් කිසි හේතුවක් නිසා ඒ මව්පියන්ගේ දරුවන් හැටියට ඉපදුනාට පස්සේ මව්පියන්ගේ රැකවරණය නැත්නම් අපි කවුරුත් දන්නවා කුඩාවදීදී එකසු ලැබ කවුරුත් දන්න කාරණයක්. නමුත් බොහෝ විට අමතක වෙන කාරණයක්. මව් කුසේ ඒ ගත කරන කාල සීමාව තුළ දහස් වාරයක් ඊටත් වඩා මිය යන්න ඉඩ තිබෙනවා. නමුත් ඒ සමහර විට මව්වරු දරුවන් ගැන සැලකීම ඇතිව ඒ බඳු අවස්ථාවල් වල තමන්ට ප්‍රියමනාප ආහාර පවා ගන්නේ නැහැ. දරුවා පිළිබඳව හිතලා ඉනට උපන්නට පස්සේ අර කවුරුත් දන්නවා එක ලේ කිරි කර පොවනවා කියලා ඒක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන එක් අවස්ථාවක මේ මව් කිරි කියන එක අරියස විනීය කියලා සමහර විට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ආර්ය ව්‍යවහාරයන්ව කියන එකයි. ලෝහිතං ඉදං වික්කවේ අරියස විනීය උච්චති යදිදං මාතු සංඥා. එතකොට අපි මේ බුදුරජාණන් වහන්සේ කියන ආර්ය ව්‍යවහාරයට අනුව මව් කිරි කියන්නේ ලේ. ආර්ය ව්‍යවහාරයට අනුව මව් කිරි කියන්නේ ලේ. අපි අර අපේ හැඟීම් වැඩියත් මේක ගැන උනන්දු කිරීමටයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශය යථාර්ථයට උනන්දු කිරීමට. එතකොට ඒ මව් කෙනෙකුගේ ලේ උරල බලන කවුරුවත් කැමති නැහැ. ඒක නිසා යම් කිසි ධර්මතාවක් තුලින් ඒ මව්ගේ ලේ කිරි වෙන බවයි අපිට කියන්නේ. මේක එතකොට අර බුදුරජාණන් වහන්සේ අන්නේ කෙලින්ම ඉදිරිපත් කළා ඒක. ආර්ය ව්‍යවහාරය අනුව මව් කිරි කියන්නේ ලේ. එතකොට ඒ වගේ ඒක ඒක අනු අපිට හිතා ගන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ එක පැත්තකින් අන්න අර තමන්ගේ ජීවිතය ආරම්භ වෙන අවස්ථාවේදී ඒ මූලිකම ආහාරය මව්ගෙන් ලැබෙනවා. ඊළඟට රැකවරණය සාමාන්‍ය කිරිසන් සතුන් අතර නැති අන්දමට ශිෂ්ට සමාජය තුළ පියාණන්ගෙන් ඒක සැලකෙනවා. ඒක නිසා තමයි මව්පිය උපස්ථාන මව්පිය වන්දනාව ආදී පිළිබඳ බුදුරජාණන් වහන්සේ බොහෝ විටේ ප්‍රකාශ කරලා තිබෙන්නේ. අනිත් අතට මෙතන බ්‍රහ්ම කියලා දක්වපු වචනය අපි ධර්මානුකූල විග්‍රහ කරනවා නම් අපි කවුරුත් අහලා තිබෙනවා සතර බ්‍රහ්ම විහරණය කියන එකක් බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා. බ්‍රහ්ම ලෝකයට යන්න උපකාර වෙන්නේ කෙනෙකුට බමුණන් කියන අන්දමේ ඒ ගිනි දෙව් පුද නොවේ සතර බ්‍රහ්ම විහරණය බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාලා සතර බ්‍රහ්ම විහරණය කියලා කියන්නේ මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා කියන ගුණ ධර්ම හතරයි. එයින් අර මෛත්‍රී ගුණය අත්‍යවශ්‍යින් එක අර සියලුම සත්වයින් වෙත මෛත්‍රී පැතිරීමක් ගැන අපි කතා කරනවා. ඉතින් ඒ පෞල් ජීවිතය තුළ අපි හිතමු ඒ දරුවාත් මමත් අතර එහෙම නැත්නම් දරුවාත් මව්පියනුත් අතර සම්බන්ධය දැක්වීමේදී අපිට මූලිකවම ඉදිරියට ගන්න පුළුවන් එක තමයි මෙන්න මේ මෛත්‍රී සිත. මෞකගේ ඒක නිසාම තමයි මේ පින්වතුන් කවුරුත් දන්නවා අර කරණීය සූත්‍රයේ දක්වලා තිබෙනවා මාතා යථා නියං කුත්තං ආයුෂා ඒක පුත්ත මනුරක්ෂේ ඒවම්පි සබ්බ භූතේසු මානසං භාවේ අපරිමාණං කියලා. යම්සේ මවක් තමගේ එකම පුත්‍රයා තමගේ ජීවිතය පරිත්‍යාග කිරීමෙන් හෝ රැකගනීද එසේම සියලු සත්වයින් කෙරෙහි මෛත්‍රීමේ සිතක් පතුරන්න කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. ඒකට අන්නේ ආශ්‍රයෙන් අපිට හිතා ගන්න පුළුවන් දරුවෙකුගේ ජීවිතය සකස් කිරීමට මූලික වශයෙන් අර මෛත්‍රිය ඉදිරිපත් වෙනවා. මෛත්‍රිය උපකාර වෙනවා. මෛත්‍රිය තුළ තියෙන අර මව් පිළිබඳ උපමාවෙන් අපිට හිතා ගන්න පුළුවන්. ඒක නිසා තමයි ඔන්න කෙනෙකුට උපමා වශයෙන් කියනවා නම් මෛත්‍රිය හරියට කිරි වගේ. එතකොට නමුත් ඒ දරුවාගේ වැඩිමේ එක් අවස්ථාවක් වෙනවා. දරුවා දඟකාරයි. මවට ඒ අවස්ථානුකූල අර බුදුරජාන් වහන්සේ වගේ එක්තරා ප්‍රමාණයකින් gedara budun wage upahaya kaushalye yodanna siddha wenawa. දරුවා හික්මවා ගන්න. සමහර විට දඟ කරනකොට ටිකක් සැරවැර කරන්නත් වෙනවා. බුදුරජාන් වහන්සේත් ඔය දෙව්දත්ත ආදීන්ට පමණක් නෙවෙයි ඔය අනිත් ඒ වගේම සංඝයා වහන්සේලාට සමහර විට මෝගපුරිස හිස්පුරුෂයා කියලා බැන්නා. ඉතින් බුදුරජාන් වහන්සේ මහා කරුණිකයි. නමුත් මේ බැන්නයි කොද කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. නමුත් ඒකටත් බුදුරජාන් වහන්සේ එක් අවස්ථාවක ඒ ඇත්ත වශයෙන් අපි මේ මහා කරුණිකයන් වහන්සේ කියලා ප්‍රකාශ කළාට ඇයි බුදුරජාන් වහන්සේ එහෙම මෝගපුරිස හිස්පුරුෂයා කියලා සංඝයා වහන්සේලාට බැන්නේ කියලා කෙනෙකුට සැක හිතෙන්න පුළුවන්. අපිට පමණක් නෙවෙයි නිගණ්ඨයින්ට පවා ඒක සැක හිතිලා එක් අවස්ථාවක නිගණ්ඨ නාත පුත්‍ර කියන ඒ නිගණ්ඨ ශාස්ත්‍රවරයා තමන් ඒ ඉදිරිපත් වෙන්නේ නැතුව අභය රාජකුමාර කියන තමන්ගේ දෘෂ්ටිගත්තු රාජකුමාරයෙකුට පැවරුවා මේ ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරන්න. ඇයි භාග්‍යතුන් වහන්සේ මේ මහා කාරුණික නම් අර දේවදත්ත ස්තවිරයන්ට හිතරි දෙන විදිහට මෙහෙම කිව්වේ මේ වගේ වචන වාචික කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රශ්නේ අහන්නම දානයක් එහෙම ලෑස්ති කළායි මේ බුදුරජාණන් වහන්සේට ප්‍රශ්නේ ඉදිරිපත් කළේ. බුදුරජාණන් වහන්සේට උබතෝ කොටික ප්‍රශ්නයක් වෙයි කියලා භාග්‍යතුන් වහන්සේ ඉස්සෙල මහනවා කරු මහා කාරුණිකද කියලා. මහා කාරුණික නම් ඇයි එහෙම කළේ කියන ඔන්න ප්‍රශ්නේ ඉදිරිපත් කළා. එතකොට ඒ වෙලාවෙන් කොට අභය රාජකුමාරයාගේ උකුලේ ඉන්නව පොඩි දරුවේ. ඒ කුමාරයාගේ දරුවා ඉන්නව උකුලේ. එතකොට කිව්වා බුදුරජාණන් වහන්සේ අහනවා හොඳයි මේ රාජකුමාරය ඔබේ මේ උකුලේ ඉන්න දරුවා තමන්ගේ කිරිමව්ගේ දෝෂ අඩුපාඩුවකින් හරි කෙනෙකුගේ බලාගෙන ඉන්න කෙනෙකුගේ අඩුපාඩුවකින් කැට කැබිල්ලක් මොකක් හරි කටේ දාගත්තොත් මොකද කරන්නේ? මම ඇදලා දානවා, ලේක හරි ඇදලා දානවා. අන්න ඒ වගේ තමයි මම මේ දේවදත්ත හික්මවා ගන්න බැරි වෙනකොට මේ විදිය වචන පාවිච්චි කළා කියලා. අන්න එතන මේ මහා කරුණා ගුණයේ එක්තරා ගැඹුරු අර්ථයක් ගැඹුරු බවක් අපට පේනවා. අන්න ඒ වගේ තමයි ඉතින් මෑණියන්ටත් මව් කෙනෙකුටත් දරුවන්ට අර සැරවැර කීමේ තමන්ගේ ක්‍රෝධයට පලි ගැනීම වශයෙන් එහෙම එකක් නෙවෙයි. නමුත් නියම ආකාරයෙන් කරුණා වශයෙන් දරුවන් හික්මවීමේදී ඇතැම් අවස්ථාවවල සැරවැර ආදිය කරන්න සිද්ධ වෙනවා. නොතේරෙන අවස්ථාවේදී අර දුවන සර්පයින් පස්සේ එළවෙන අවස්ථාවක් කියලා තියෙනවනේ. දකින දකින හැම එකක් පස්සේ එළවෙනවා. අන්න ඒ අවස්ථාවේ තමයි අර කරුණාව උද්දීපනය වෙන්නේ. ඉතින් අර කරුණාවට අපිට පුළුවන් ඕනනම් උපමාවක් දෙන්න. දැන් අපි කිරි ගැන කිව්වා, කුඩාව දිය ගැන කතා කරනකොට කාටත් දිරවන්න පුළුවන් පහසුම ආහාරය තමයි කිරි. ඉතින් අර කුඩා දරුවට ඔන්න මවගේ කිරි දෙනවා වගේ තමයි අර මෛත්‍රී සිත තාමත්ම සුහද ඒ වගේම මොලොක් ගුණය මවගේ මොලොක් ගුණය ඒ අවස්ථාවේ ඇතිවයි ඒ කිරි දෙන්නේ. එතකොට ඊළඟට නමුත් අර මේ වැඩෙන අවස්ථාවේ හික්මිය යුතු අවස්ථාවේ මෑණියන් ඉදිරිපත් වෙලා ඇතම් අවස්ථානුකූලව සැරවැර කරන්න වෙනවා. සමහර විට දඬුවම් කරන්නත් වෙනවා. එක්තරා විදිහකට හික්මවීමේ උපක්‍රමයක් හැටියට උපාය කෞශල්‍යයක් වෙන. එතකොට අර මහා කාරුණික බුදුරජාන් වහන්සේ වගේ ඒ අවස්ථාවේ ඒක අන්තියට ගෙන යාම නෙවෙයි නුවණින් කල්පනා කරලා ඒ දරුවා හික්මවීමට ඕන කරන හැටියට ඒක කරන්න සිද්ධ වෙනවා. අන්න ඒක අපිට උපමාවකින් කියනවා නම් ඊළඟට කියන්න පුළුවන් දැන් අර වෙඬරු පිඬ ඉක්මනින්ම උණු වෙනවා කිරිවලට වඩා ගන්න. නමුත් අන්න ඒ වගේ තමයි වෙඬරු පිඬ වගේ උණු උනායි කියන්නේ. ඉතින් මොකද අර මව් උනත් ඒ විදිහට දරුවන් හික්මවීමට උත්සාහ කළ නමුත් යම්කිසි දඟයකින් කියන දේ නාහ යමක් කරගත්තාම හා ඉතින් උනා නම් ඕක විඳ ගන්නවා කියලා ඉන්නේ නෑ. එතකොට ඒ තමයි ඒ දරුවාට පිළියම් කරනවා. අන්න ඒ වගේ තමයි අපිට හිතා ගන්න තියෙන්නේ කරුණා ගුණයේ තියෙන ලක්ෂණය බැලුව බැලමට ඒක ගොරෝසු නමුත් ඉක්මනින් වුණ වෙනවා. අන්න කරුණා ගුණය. එතකොට ඔන්න දෙවෙනි අවස්ථාවේ දරුවාගේ වැඩිමේ දෙවෙනි අවස්ථාවේදී මව් කෙනෙකුට කරුණා ගුණය උපකාර වෙනවා. ඔන්න ඊළඟට ඉතින් දරුවා දැන් වැඩිලා හොඳට ඉගෙන කියාගෙන දැන් සමහර විට හොඳ තනතුරු වලටපත් වෙනවා. ඒ අවස්ථාවේ දරුවා දිහා මව්පියන් බලන්නේ ලොකු මුදිතාවකින්. මෙච්චර අපි මේ දුක් මහන්සි වෙලා දුක් විය පහදාම් කරලා දුක් කරදර කරලා මේ හැදිච්ච දරුවට දැන් ඉතින් නැගිටින්න පුළුවන්. අපේ උදව්වක් නැතුව ඉන්න පුළුවන් කියලා ඒ ගැන සතුටු වෙන මේ තරම් තත්යකට පැමිණියා. සමහර විට තමන්ගේ අසල්වාසී දරුවන් ඒ වගේ තත්ත්වයට පැමිණෙනකොට ඊර්ෂ්‍යාව කරනවා. ඊර්ෂ්‍යාව වෙනුවට තමන්ගේ දූ දරුවන් අර වගේ තම ස්වශක්තියෙන් නැගිටින්න පුළුවන් තත්ත්වයට පත් වෙනකොට අන්න මුදිතා ගුණය. ඒ මුදිතා ගුණය මේ ලෝකයේ දුර්ලභ ගුණයක්. ඔය බ්‍රහ්ම විහාර ගැන කතා කරනකොට බොහෝ දෙනා මෛත්‍රිය ගැන කතා කරනවා, කරුණාව ගැන කතා කරනවා. නමුත් මුදිතාව ගැන බොහොම ටික දෙනා හිතේ දාන්නේ. මුදිතාව අර ඊර්ෂ්‍යාවට විරුද්ධ ගුණය. ඊර්ෂ්‍යාවයි බහුලව ලෝකයේ තිබෙන්නේ. නමුත් අන්න අර මව්පියන්ට අවස්ථාව තිබෙනවා අර ඊර්ෂ්‍යාව වෙනුවට, ඒක ස්වාභාවිකයි, තමන්ගේ දරුවා පිළිබඳව හොඳට දියුණු වෙලා තමන්ගේ තත්වයට දැන් අපි පිහිටක් නැතුව ඉන්න පුළුවන් කියලා කියන්න පුළුවන් තත්වයට එනකොට ඔන්න ලොකු සතුටක් ඇති වෙන මුදිතාවක් ඇති වෙන මුදිතා ගුණය. ඉතින් ඒකත් අපි අර කිරි කතාවෙන් කිව්වොත් දැන් මිදුණු කිරි දිහා බලනකොට කාගේ සිත ප්‍රසන්නයි? ඒක බොහොම ප්‍රසන්න දෙයක්. මිදුණු කිරි භාජනයක් දිහා බලනකොට අන්න එතකොට දී කිරි වගේ හරියට මුදිතා ගුණය. මේ උපමා වැඩි ගැඹුරටම මේ සාමාන්‍ය කාරණයක් පෙන්වන්න කරන්න කියන මිසක් මේ අපි ධර්මයේ තියෙන දෙයක්ම කියනවා නෙවෙයි. ඉතින් කොහොම හරි මේ අර මෞපිය සම්බන්ධය, අන්‍යෝන්‍ය සම්බන්ධතාව පෙන්වුම් කිරීමට අපි මේ උපමා යොදන්නේ. ඔන්න එතකොට ඒ දරුවා ඒ විදිහට වැහැදිලා වැඩිලා පිරිමි දරුවෙක් නම් සමහර විට විදේශ ගමන ආදී නොයෙකුත් වේගෙන කීම ආදී යම් යම් කර්තව්‍ය නිසා බැහැර යන්න ඉඩ සිද්ධ වෙනවා. ගැහැණු දරුවෙක් නම් මේ කවුරුත් දන්නවා මෞපියන් වල බොරුවට අඬන අවස්ථාවක් තිබෙනවා, මේ දරුවන් විවාහ කර දෙන අවස්ථාව. නමුත් බොරුවට හෝ අඬලා ඒක උපේක්ෂාවක් ඇති කරගන්න ඔය අවස්ථාව යන්නේ අය දැන් ඉතින් කොහොම හරි ආරක්ෂාත්වව ඉන්නවා කියලා අන්න උපේක්ෂාවට අවස්ථාව. එතකොට ඒ මෞපියන්ගේ ජීවිතය ගැන හිතලා බැලුවත්, දරුවගේ ජීවිතය ගැන හිතලා බැලුවත් මේ සතර බ්‍රහ්ම විහරණය තුලයි මේ පවුලක යහපත සැලසෙන්නේ. අර එක පැත්තකින් කිරි වෙඬරු දී කිරි ගිතෙල් දැන් මේ කියපු අන්තිම අවස්ථාව ගිතෙල්. මොකද ඒකට දැන් අපි කවුරුත් දන්නවා ගිතෙල් කලයක්, ගිතෙල් පුරවපු භාජනයක්. බය නැතුව අනිත් පැත්තට හරවන්න පුළුවන්, වැක්කිරෙන්නේ නැහැ ගිතෙල්. ගිතෙල් ඝනයි. ඒ වගේම බර. ඉතින් බර කියන එකට තියෙනවා ගරු කියන වචනයක්. ගරු ගාම්භීරය. ඉතින් ගරු අන්න අර ගරු ගුණය. එතකොට මේ කිරි වෙඬරු දී කිරි ගිතෙල් වගේ ඔන්න මේ අර උපේක්ෂා අවස්ථාව. ඔයින් අපිට පේන්නේ අර දරුවා මව්පියන්ගේ පිහිටෙන් වැඩෙන වගේම මව්පියන් දරුවා අරමුණු කරගෙන අර කියාපු සතර බ්‍රහ්ම විහරණය තුලින් වැඩෙනවා. ඔන්න විදිහ මහා අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් මේ තුලින් මතු කර ගන්න පුළුවන්. සතර බ්‍රහ්ම විහරණය පිළිබඳ කතාවමකට කිට්ටු කරාම දරුවා අරමුණු කරගෙන මව්පියන් මෛත්‍රිය වඩනවා, කරුණාව වඩනවා, අවස්ථානුකූල දෙවෙනි අවස්ථාවේ කරුණාව වඩනවා, තුන්වෙනි අවස්ථාවේ මුදිතාව වඩනවා, අවසාන අවස්ථාවේ දරුවගෙන් වෙන් වෙන්න පුළුවන් තරම් දැඩි උපේක්ෂාවක්. එහෙම නැත්නම් ඒක අර ආත්මාර්ථකාමී නොවි පරාර්ථකාමීව දරුවන්ගෙන් වෙන් වෙන්න පුළුවන් තරම් ශක්තියක් ඇති කර ගන්නවා. ඔන්න එතකොට අපිට ඒකයි මේ බ්‍රහ්ම තත්වය මව්පියන්ට බ්‍රහ්ම තත්වය බුදුරජාණන් වහන්සේ දුන්නේ ඒ අර්ථයෙන්මයි. නමුත් අර මව්පියන් නිසා උපන්නයි කියන එක පමණක් නෙවෙයි. ඒක ඇත්ත වශයෙන් යම් යම් කර්මානුරූපයි කියන උපදින්නේ මව්පියන් උපකාර කරගෙන ජීවිතයට උපකාර වෙනවා. ජීවිතයට උපකාර කර පූර්වාචාර්ය කියන අන්නේ අදහසින් ඒ වගේම අර තමන්ගේ ශරීරයත් මනසත් ගොඩනගා ගැනීමට මව්පියන්ගෙන් ලැබුණු රැකවරණය අනුව සිහිපත් කරලා කෘතඥ වෙනවා. ඔයින් ඊළඟට මව්පිය පක්ෂයට මෙන් හිතා ගන්න තියෙන්නේ තමන්ගේ දූ දරුවන් පිළිබඳව ඇති කරගත්තු මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා කියන ගුණය ක්‍රමක්‍රමයෙන් තමන්ගේ අසල්වාසීන්ටත් අනිත් අයටත් පතුරවන්න පුළුවන්. අන්න එතකොට ඒකම සතර බ්‍රහ්ම විහරණ ප්‍රතිවීමක් වෙනවා. ඉතින් අපේ ගිහි ජීවිතය ආශ්‍රයෙන් පවා ගුණ ධර්ම වගාදී ගාකර ගැනීමට මේක හොඳ අවස්ථාවක්. මව්පිය තුළ ඇති මව්පියන් සහ දූ දරුවන් තුළ ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාව අර විදිහට නිවසක තමන්ගේ දරුවන් අරමුණු කරගෙන පටන් ගන්න මෛත්‍රිය අර විදිහට පතුරවන්න පුළුවන් නම් ගමට අසල්වාසීන්ට ගමට රටට හැම වෙත්තේම නම් මෛත්‍රී බ්‍රහ්ම විහරණය වැඩිම ඒකට ඒක ආරම්භයක් වුණා ගෙදරින්ම. ඒ වගේම කරුණා ගුණය අර දරුවන් පිළිබඳව දරුවන් හික්මවීමට අවස්ථානුකූලව ගත්තු ඥානවන්ත ඒකට දැන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව තියෙන්නේ මහා කරුණාව. දැන් මේ පින්තුන් අහලා තිනු ඔය පඤ්ඤාස සබ්බ ධම්මේසු කරුණා සබ්බ ජන්තුසු බුදුගුණ ප්‍රකාශ කරන ඇතැම් තැනක ප්‍රකාශ කරනවා පඤ්ඤාස සබ්බ ධම්මේසු. ඒ බුදුරජාණන් වහන්සේ ධර්මයන් පිළිබඳව ප්‍රඥාව තියෙනවා. කරුණා සබ්බ ජන්තුසු හැම සත්වයින් පිළිබඳව කරුණාව තියෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ මහා කරුණාව අපිට හිතා ගන්නත් බැරි තරම් මහා ගැඹුරු. බුදුරජාණන් වහන්සේට අර සංසාර සාගරයේ එහෙම නැත්නම් සංසාරී වෙටලා ඉන්න සත්වයින් පෙරුණි. අන්න අර මව් කෙනෙකුට දරුවන් ගින්නට කිට්ටු වෙන, දිපලකට දුවන, එහෙම නැත්නම් වාහන යන පාරට පනින දරුවන් වගේ තමයි බුදුරජාණන් වහන්සේට ලෝකය පෙනුනේ. ඒක නිසා ඉතින් බුදුරජාණන් වහන්සේට අවස්ථාව අනුකූලව අර දුගතියෙන් මුදලා සුගති මාර්ගයට යමු කිරීමට බුදුරජාණන් වහන්සේට සමහර දෙඩි ක්‍රියා මාර්ග, සංඝයා වහන්සේලාට දෙඩි විනය නීති, මොහකපුරුෂයා කියලා වෙන එකක් තියා දේවදත්ත කෙලතුළු කියන වචනෙන් පාව බුදුරජාණන් වහන්සේ නිග්‍රහ කළ අවස්ථාව අනුකූලව. ඒකට මහා කාරුණික බුදුරජාණන් වහන්සේ කළා වගේ එපමණක නැතත් තමන්ගේ අවබෝධ ශක්තිය මත පිහිටලා දරුවන් කෙරෙහි යන කරුණා නියම කරුණාවකින්, අකරුණාවකින් නෙවෙයි, එහෙම කරුණාවකින් කරනවද නැද්ද කියන එක ප්‍රකාශ කරන ඒ සාමාන්‍ය ජනකතාවකුත් ධර්ම සාහිත්‍යයේම සඳහන් වෙනවා. එක්තරා දරුවෙක් කැලේට යන්න ලෑස්තියලා යනකොටම ඒ මව් කියලා තියෙනවා මේ එහෙනම් ගියොත් ඔය මීමෙක් ඇනලා මරා කියලා ඒ විදිහට තර්ජනයක් වගේ කළා. නමුත් මීම හමු වෙන වෙලාවේ ඔන්න දරුවා කල්පනා කළා මෑණියන් වාසේ ඇත්ත වශයෙන්ම මට මගේ මව් මේ විදිහට හිතුවා නම් ඒක වේවා, එහෙම හිතන්නේ නැතුව මට අවවාදයක් වශයෙන් කළා නම් නොවේවා. අන්නින් බේරුණා. අන්නින් පේනවා අර මවගේ හදවතේ නියම මවක් නම් අන්න අර විදිහේක වලක් පායලීමට පාවිච්චි කරන වචනේ පමණ ක්‍රෝධසිතින් වෙන්ව හික්මවා ගැනීමට ප්‍රමාණවත් පමණ දැනගෙන ඒ පාවිච්චි කළ යුතුව තිබෙනවා එක් අවස්ථාවක. ඉතින් මහා කරුණික බුදුරජාණන් වහන්සේගේ චරිතයත් අපිට සමහර විට තේරුම් ගන්න බැරුව වගේ, ඇතැම් විට ඥානවන්ත මෑණි කෙනෙකුගේ චරිතය පවා කුඩා දරුවට ඒ අවස්ථාවේ තේරෙන්නේ නැහැ. නමුත් වැඩිහිටපත් වුණාට පස්සේ තේරෙන්නේ අර විදිහේ රෝග පීඩා ආදියට යාත් එහෙම නැත්නම් අතුරු අනතුරු වලට, වැරදි සම්බන්ධතාවල් වලට, ඒ වාට යොමු වෙන අවස්ථාවල මව්පියන් කරන අවවාදය හිතා ගන්න ඕන. අන්න අර මහා කරුණික ඒ අර නියම බුද්ධියෙන් කරනවා නම් මහා කරුණා ගුණය මතු කර ගන්න අවස්ථාවේ කියලා. එතකොට ඒ කරුණා ගුණය අපටත් පුළුවන් නම් අන්න අර ලෝකයට අවිතරත් පතුරන්න, ඒ වගේම කල්පනාකාරීව කෙනෙකුන් හික්මව ගැනීමට ප්‍රමාණවත් වන අන්දමින් පරිදි ගැනීමට නොවේ යම් යම් අවස්ථාවල් වල දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන සමාජයේ ඒක හැකි තාක් දුරට මවක් දරුවෙකුට හික්ම වෙන මවකට මවක් දරුවෙකුට සැරවටු කරන්න වගේ කරන්න පුළුවන් නම් අන්න ඒකත් ලොකු අපේ යමක් ඉගෙන ගත්තා වෙනවා ඒ පෞල් ජීවිතය තුලින්. ඊළඟට අර මුදිතා අවස්ථාවත් අපි කල්පනා කරන්න ඕන. අර සමාජයේ ඉතාමත්ම බහුල අපට අහන්න ලැබෙන හැටියට තරඟකාරීත්වය, ඒ වගේම අලුත් සංකල්ප මේ උගතුන් පතුරවලා තියෙනවා, ධනාත්මක සංකල්ප කියලා දේවල් ওই විදිහේ දේවල් තුලින් තියෙන්නේ. කඟ වේනා වගේ කිසිම දෙයක් බලන්නේ නැතුව සමාජයේ අභිවෘද්ධිය පමණක් බලාගෙන ධනයම ජීවිතයේ පරමාර්ථය කරගෙන කඩාගෙන බිඳගෙන යන ගමනක් මේ ගුණ ධර්ම ගැන නොතකා අන්නේ බඳු මේ සමාජ විෂම සමාජ ධර්ම පැතුරු නියෝගයක ওই සතර බ්‍රහ්ම විහරණය තුලින් අපි කල්පනාකාරී වෙන්න ඕන. තමන්ගේ දරුවා හැදිලා වැඩිලා විභාග පාස් කරලා උසස් තනතුරටපත් වෙන අවස්ථාව ඇති කරගත් මුදිතා වගේ තමන්ගේ අසල් වැසියාගේ දරුවක් සමහර විට දුගී කුලහීන කියලා ඒ විදිහට හිතන දරුවක් පවා අනේ කොයිතරම් හොඳද, කොයිතරම් වටිනා දෙයක්ද කියලා සාදු කියලා හිතමින් සතුට වෙන්න පුළුවන් ගුණයක් ඇති කරගත්තොත් අන්න මුදිතා ගුණයත් අර ලෝකේ අභාවයට යන මුදිතා ගුණයත් අපි රැකගත්ත වෙන. ඒ වගේම තමයි ඊළඟට අනිත් පැත්ත තමයි අපට හිතා ගන්න තියෙන්නේ අර මව්පිය සම්බන්ධතාව තුළ තාමත්ම ජඹුරුම ප්‍රශ්නයක් තමයි අන්න අර කියාවු දරුවන්ගෙන් වෙන්වීම කියන එක. ඒකෝට ඒ දරුවන්ගෙන් වෙන්වීමේදී මව්පියන් මේ බ්‍රහ්ම తත්වය ඇත්ත වශයෙන්ම ඉහළින්ම ප්‍රත්‍යක්ෂ කරගත්තු අවස්ථාවක්. මොකද බ්‍රහ්මයා කියන්නේ දැන් සාමාන්‍ය ලෝක ධාතුවේ පිහිටීම ගැන කියනකොට ඉහළින්ම ඉන කොටසක්. ඉතින් ඒකම තමයි ඒ කට්ටියට ටිකක් දිග රවුල පුත් එක්කයි සමහර විට ඒව නිරූපණය කරලා තියෙන්නේ. ඉතින් මව්පියනුත් බොහෝ විට අර දරුවන් වැඩුණු අවස්ථාව වෙනකොට සෑහෙන වැඩිහිටි තත්ත්වයක්, වැඩිහිටි බවක් ලබාගෙනයි සමාජයේ දරු ගම්භීර කටයුතු වලට අත දෙන්න පුළුවන් ශක්තියක් වගකීම් දැරීම තුළින් ඒද මව්පියන් ලබාගෙන තිබෙනවා. මව්පියන්ගෙන් දරුවන් ඉගෙන ගත්තා වගේ මව්පියෝ දරුවන්ගෙන් ඉගෙන ගන්නවා. ඒකයි අන්‍යෝන්‍ය සම්බන්ධතාව කියලා කියන්නේ. අර දරුවා පිහිට කරගෙන මව්පියන් මෛත්‍රී කරුණා මුදිතා තුළින් අන්තිමට උපේක්ෂාව දක්වාම යනවා. ඉතින් මේක උපේක්ෂාව කියන එක නිකම්ම ඇති වෙන දැන් උපේක්ෂාව කියන එක ඇතම් කෙනෙක් කල්පනා කරනවා මේක හැම දෙයකම කරබාගෙන ඉඳීම කියලා. නමුත් මෙතන අපිට පෙන්නුම් කරන්න පුළුවන් අර කිරි නැතුව තනිකර ගීතෙල් එළදෙනුන්ගෙන් ලබා ගන්න බෑ. කිරි දී කිරි වෙඬරු ওই විදිහට ඒ අවස්ථාව පහු කරලායි ගීතෙල් ඇති වෙන්නේ. අන්න ඒ වගේ අපි හිතා ගන්න ඕන අර මෛත්‍රී ඒකයි බුදුරජාණන් වහන්සේගේ අගට දැම්මේ මෛත්‍රී කරුණා මුදිතා අන්තිමට උපේක්ෂාවෙන්. ඒ උපේක්ෂාව කියන්නේ නිකන් අර හැම දෙයකම ඇස් ගහගෙන කිසිවක් නොතකා සිටීම නෙවෙයි. එහෙම නැත්නම් අර තාමත්ම කූර විදියට ලෝකය ගැන නොතකා හැරීමක් නෙවෙයි. ගැඹුරු දෙයක් එතන තියෙන උපේක්ෂාව. ඒ ගැඹුරෙන් යුක්තවයි මෞපියන් අර දරුවන් පිළිබඳව ඔවුන්ගෙන් වෙන්වෙන අවස්ථාවේ ක්‍රියා කරන්නේ. ආත්මාර්ථකාමීත්වයෙන් තොරව, පරහිතකාමීව දරුවන්ගේ යහපත තකා නමුත් එපමණකින් දරුවන් හිතාගන්න නරකයි, අපේ වැඩ ඉවරයි කියලා. ඊළඟට එතනින් තමයි දරුවන්ගේ කටයුතු පටන් ගන්නෙ. දරුවන් දැන් ශක්තිමත් නම් ඒකයි අර මෙතන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ, මව්පියන් භතෝ නේසං ස්ථාන. අපි මේ ඇති දැඩි කරේ මව්පියෝ. ඇති දැඩි මව්පියන් ඇති දැඩි කර නිසා අපි දැන් ඒ අය පෝෂණය කරන්න ඕන. ඊළඟට කිච්චන් නේසං කරිස්සාමි. අපි වෙනුවෙන් මේ මව්පියන් ගෙදර දොරේ නානා අපිද වැඩ කටයුතු කරන නැත්නම් යුතුකම් මේ කටයුතු කළා. ඒ ටික අපි කරන්න ඕන. අන්න ඒ දරුවන් ඊළඟට කල්පනා කරන්න ඕන. එතනින් මිදුණා නෙවෙයි. අයි ඒ වගකීම ඊළඟට එතනින් පැවරනවා. මව්පියන් රැක බලා ගැනීම ආදී කටයුතු රාශියක්. ඉතින් මේකේ නොයෙකුත් අවස්ථාවල් තියෙනවා. මව්පියන් රැක බැලිය ගැනීම ගැන ඇතැම් විට චෙක් පතකින් පුළුවන් මව්පියන් ගැන රැක බලා ගන්න. ඇතැම් කෙනෙකුට මහලු මඩම් ආදියට යවලා ඒක එක ක්‍රමයක්. තවත් අර අපි කලින් සඳහන් කළ ආකාරයට ඇතැම් අය තමන්ට ලැබෙන ඇතැම් රැකියාවල් පවා ඒවා අතහැරලා පවා රැකියාපු ගුණ ධර්මයේ එක ගැනීම ගැන උනන්දු වෙලා ඉතාමත්ම ආශාවෙන් වටිනා දෙයක් කරනවා කියලා මව්පියන්ට එක බලා ගන්න. උන්ට ඒ මව්පියන්ගේ ආශිර්වාදය තවසන අවස්ථාවේ ලැබෙනවා. අන්න ඒක නිසා අපි කල්පනා කරනවා සමාජී ඉදිරි ගමනට බුද්ධ ශාසනය කියලා කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාගෙන සිවුවනක් පිස. අපි බොහෝ විට ශාසන පරිහානිය ගැන කතා කරනකොට සංඝයා වහන්සේලාගේ අඩුපාඩුකම් ගැන තමයි කතා කරන්නේ. නමුත් මේ සංඝයා වහන්සේලා කියන જાතියේ ඉන්නෙත් අර ගිහි සමාජයෙන්. එතකොට ගිහි සමාජයේ තියෙන ඒ ගුණධර්ම දූෂණය, ගුණධර්ම පරිහානිය සංඝයා වහන්සේලා අතටත් ඉබේට මේනවා. අර කියාපු ගෙදරවල් වල ගත කරන කාලය තුලවත් ඒ සංඝයා වහන්සේලාට ඒ බඳු වේ පරිසරයක් ලැබෙන්නේ නැත්නම් එතකොට දෙපැත්තෙම වගේ කියන්න සිද්ධ වෙනවා. මව්පියන්ගෙන් ඉටු විය යුතුකම් දරුවන් පිළිබඳ ඉටු කරන අතරේ අර කියාපු ආකාරයට කිරිටිකේ හිට අනිත් හරිය දක්වා ඒවා හරියට දරුවන්ට ඉෂ්ට වෙනවනම් ඊළඟට දරුවනුත් ඒ වගේම මේ බුද්ධ වචනේ මුල් තැන තියාගෙන තමන්ගේ යුතුකම් තමන්ගේ ආත්මార్థකාමීත්වය පමණක් එහෙම හිතුවනම් තමන් වැඩි අර කූඩුවකින් පිට වෙලා යන කුරුල්ලන් වගේ ඊළඟට ඒ මව්පියන්ගෙන් ලැබුණු රැකවරණය අමතක කරලා තමන්ට ඕනේ හැටියට පියාසර කරලා ඉතන ඉඳලා මුළු ජීවිතය තවත් පියාසර කරලා තවත් කෙනෙකුත් ඒ වගේ සොයාගෙන ලෝකයේ ඒ තැන පියාසර කරමින් ඉන්න පුළුවන්. නමුත් තමන්ගේ කරන්න තිබෙන යුතුකම් කොටස චක්පතකින් ඉටු කිරීමට වඩා සියතින් කරනවා නම් ඒක ඉතාමත්ම වටිනා දෙයක්. ලෝක ආදර්ශයක් අතීතයේ රජවරු පවා ඒ රජකම් ආදී උසස් තනතුරු තිබියදී රාජ කටයුත්තට යන කලින් ඇත මේ අතීත ලංකා ඉතිහාසය සඳහන් වෙනවා. මව්පිය උපස්ථානයේ නිරත වුණු බව ඊළඟට ජාතක කතා අතර ජාතක කතා රාශියක බුදුරජාණන් වහන්සේලා දැන් මෙතෙන්දිත් මේ කියවෙන්නේ අන්ධ වූ ඇතින්න අන්ධ වුණාට පස්සේ මොනව කරන්න බැරිද දරුවන්ට? කවුද දන්නේ? කවුද කාටද පේන්නේ? නමුත් අන්ධ වුණාම තමයි කරන උපස්ථානය අන්ධ වුණාම මව්පියන්ට කරපු උපස්ථානය තමයි ශ්‍රේෂ්ඨම උපස්ථානය. කාටවත් පේන්නේ නැහැ. අන්න එතකොට ඒ තරම් මේ මව්පියන් උපස්ථානයේ තිරිසන්සතෙක් වෙලක් කරපු බවයි අර ඒ ධර්ම කතාවෙන් පෙන්නුම් කරන්නේ. ඒ වගේම බෝධිසත්ව චරිත කොතිකුත් සඳහන් වෙනවා. මොකද මේ අපි බෝධිසත්වයන් වහන්සේ කියලා කියන්නේ ඒ බුද්ධත්වයට පෙරුම් කරනවා කියලා කියන්නේ මේ ලෝක ධාතුවේ ලැබිය හැකි උපරිම අධ්‍යක්ීම් රාශිය තුලිනුයි බුදු කෙනෙක් බිහි වෙන්නේ. ඒ තුලින් අර තමන්ගේ අධ්‍යක්ීම් රාශිය තුලිනුත් ඒ ලබා ගන්න ඥාන සම්භාරය තුලිනුත් ඒ හැම එකකින්ම තමයි ඒක පිරීලා ගිහිල්ලා අන්තිමට බුද්ධත්වයේ අර කියාපු දස පාරමිතා දාන සීල භාවනා ආදී දස පාරමිතා අවසානයේ උපේක්ෂාවෙන් ඉවර වෙන ඒ පාරමිතා පිරීලා යන්නේ. අන්න ඒක නිසා අපි කල්පනා කරන්න ඕන අපේ මේ ශාසනය රැක ගැනීම ගැන බෞද්ධ පින්නතුන් ගිහි පින්නතුන් තමන්ගේ ඒ ගෘහ ජීවිතයේදී මෙන්න මේ කියාපු මෞපිය උපස්ථානයට අදාළ ගුණධර්ම රාශිය සතර බ්‍රහ්ම විහරණ ආශ්‍රයෙන් වැඩිම තුලින් මේ ශාසනය චිරස්ථායී වීමට කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. එතකොට මේ අපි මේ ධර්ම කතාව ආශ්‍රයෙන් මේ අවස්ථාවේ කාරණා මතු කරේ මේ පොසොන් පොයේ ලඟ වෙනකොට හැම දිනෙකම බුද්ධ ශාසනය ගැන කතා කරන නිසා මේතික් මේ ඉදිරිපත් කළ කාරණා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන ඒ ගිහි ජීවිතය තුළ යන්න පුළුවන් දුරක් ධර්මානුකූලව යාමට අර ධනාත්මක චින්තන ආදියට යට නොවි උත්සාහ කරන්නට ඕන. දැන් අද දින මේ වටිනා ශීලයක් සමාදන් වෙලා තමන් අර නෙක්ඛම් මේ පළවෙනි පියවර වගේ ගෙදර දොරවල් වලින් ඉවත් වෙලා වටිනා ශීලයක් සමාදන් වෙලා මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ මේ සංසාර දුකෙන් එතෙර වීම සඳහා පළවෙනි පියවර ඉටු කිරීමට මේ ශීල සමාදන් වුණා. ඊළඟට ඒක තම අදාළ බණ භාවනා කළා. ඉතින් මේක මේ ඒ වගේම මේ ජීවිතයේ වටිනා ගුණ ධර්ම වලට උපකාර වෙන ධර්ම දේශනාවක් ඇසුර තුන මේ තුලින් ලබාගත් මේ කුසල ශක්තිය ධර්මාශ්‍රවණ ආනිසංසය තුලින් තමන්ගේ ජීවිත ධර්ම මාර්ගයෙන් යන්නේ හැකි තාක් ඉක්මනින් සසර දුක් ජාති ජරා ව්‍යාධි මරණ ආදී සංසාර දුකින් අත් මිදෙල උතුම් මහා මහන්සියෙන් සීමටත් මේ කුසල සත්‍ය කාන්තෙන් හේතු ආසනා වේවා ප්‍රාර්ථනා කරනවා. අවීචී සිට අකනිටා දක්වා සිල් සත්‍යන ධර්ම ශ්‍රවණ ධර්ම ශ්‍රවණානි සංසි ධර්ම දේශනානි සංසි අනුමෝදන් වීම තුලින් ඒ තමන්ගේ ප්‍රාර්ථනීය බෝධි වීම තුම මහා මහන්සියෙන් සැනසෙත්වා කින් ප්‍රාර්ථනා කරනවා. ගාථා කියන්නේ තාවතා චම්හි සම්පතං කුණ්‍ය සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා සබ්බේ දේවානුමෝදිත්වා උච්ඡන්තු සම්පදං ආපාසට්ඨා බුම්මට්ඨා දේවානාගා මනිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්ති සාසනං ආපාසට්ඨා බුම්මට්ඨා දේවානාගා මනිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්ති දේශනං ආකාශට්ඨාදි බුම්මට්ඨා දේවානාග මනිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්ති දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භය සෝකප්පත්තානි සෝකාහන්තු සම්බේ විපානෝ දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භය සෝකප්පත්තානි සෝකාහන්තු සම්බේ විපානෝ දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භය සෝකප්පත්තානි සෝකාහන්තු සම්බේ විපානෝ විනා පුඤ්ඤ කම්මේනේ මානේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාමි බාන් පත්‍යා විනා පුඤ්ඤ කම්මේනේ මානේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාමි බාන් පත්‍යා විනා පුඤ්ඤ කම්මේනේ මානේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාමි බාන් පත්‍යා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශයතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා රොත්ති භවන්තුතේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා රොත්ති භවන්තුතේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා රොත්ති භවන්තුතේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්මී වෙච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන්, දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.